නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල් වැස්සියාටත් ප්‍රේම කරන්නයි පවසන ජුමාර් කිතුසම්තුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයක් ඔබ සමග වේවා.
සීතල පිණි මුතු කැට වැටුණා, ආසිරි කී දෙව්ලොව ගැයුණා, බෙත්ලෙහෙමේ ගවලෙන කේදා
බෝවන් දයාබර හිතවතුනි, අදත් ඔබ අප මේ සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතුව දයාබරව හමුවන්නේ වෙරිටාස් ආසියානු ගුවන් විදුලියේ සිංහල සේවයේ සමගින්.
මම ලෝකයේ ආලෝකය වෙමි. මා අනුගාමි වන්නා අඳුරෙහි නොවැටි ජීවනයේ ආලෝකය ලබන්නේ.
එදා පිලිපීනේ කේසෝන් නුවර සිට නුඹගැබසි සාරා සත්‍යේ හඬ ඔබ සවන්පත් අතර රැඳ වූ වෙරිටාස් සිංහල සේවය අද ඔබ වෙත පැමිණෙන්නේ අන්තර්ජාල ගුවන්විදුලියක් ලෙස නව මුහුණුවරකින්. එදා කෙටි තරංග මාලා ඔස්සේ ඔබ සවන්පත් සැනසූ වෙරිටාස් කුමරිය අද sinhala.rv.asia.org යන අන්තර්ජාල පිටුව තුලින්ද RBA සිංහල Facebook පිටුව ඔස්සේද ඔබ හමුවට පැමිණෙන බව සතුටින් දැනුම් දෙමු. ඉදින් වෙරිටාස් ලබදී ඔබටයි මේ ආරාධනාව රැඳී සිටින්නට වෙරිටාස් සිංහල සේවය සමගින්. අඩසිය වසක සත්‍යේ දෝංකාරය වෙරිටාස්. දවසේ මෙනෙහි කිරීම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, අද ආගමන සමයේ තෙවැනි එනම් තුන්වැනි ඍතුයි. අද සුදුසභා මාතාව අපගේ අවධානයට පාත්‍ර කරනු ලබනවා ස්නායක ජොහාන් තුමන් පිළිබඳව. ඔහු පැමිණියේ සියලු දෙනා අදහා ගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට බවයි සුදුසභා මාතාව සුද්ධ ලියවිල්ල අපට පෙන්වා දෙන්නේ. ඒ වගේම ස්නායක ජොහාන් තුමන් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව නොබියව සාක්ෂි දරනවා. මිනිසුන් එතුමන්ගෙන් අහද්දී ඔබ මෙසියස්තුමන්ද කියා ස්නායක ජොහාන් තුමන් කෙලින්ම කියන්නේ, මම මෙසියස් වහන්සේ නොවේයි, ඔවුන් වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මම සුදුසු නැහැයි කියලයි. එතින් මෙවන් වූ නිහතමානී බහැපත් වූ චරිතයකින් හැබි ස්නායක ජොහාන් තුමාගේ ජීවිත ආදර්ශය තුල අපත් අපගේ ජීවිත හැඩගස්වා ගන්නටයි අද අපගේ සුදුසභා මාතාව අපට ඇරයුම් කර සිටින්නේ. ඒ නිසාම අපිත් උත්සාහ කරමු මහිමය ස්වාමින් වහන්සේට පුද කරමින්, ස්වාමින් වහන්සේට ගෞරවය දෙමින් නිහතමානීව බැතිබර ජීවිතයක් ගත කරන්නට. ඔබ මේ රැඳී සිටින්නේ වෙරිටාස් ආසියානු ගුවන් විදුලියේ සිංහල සේවය සමගින්. හිතවතුනේ අප මේ පාතබා තිබෙන්නේ ආගමන සමයට අසිරිමත් නත්තල පිළිගැනීමට සූදානම් කරන්නා වූ සමයට අසිරිමත් කිතු උපත සැමරීමට අපව සූදානම් කරන්නා වූ සමයට ඇත්තෙන්ම අප ක්‍රිස්තුන් වහන්සේව පිළිගැනීම සඳහා බාහිරවත් ඇතුළාන්තයොත් එවැගේම අධ්‍යාත්මිකවත් සූදානම් විය යුතුයි. අප කෙසේද එසේ සූදානම් වන්නේ අපව සකස් කරගන්නේ මෙම සූදානම සඳහා බාහිරව ඇතුළාන්තව සහ අධ්‍යාත්මිකව යන්න පිළිබඳව අපව දැනුම්වත් කිරීමට අදත් මේ සපැමිණ තිබෙනවා. පිලිපිනේ ශාන්ත ලාසල් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ඇන්ටන් මීමන මහතා අපි තවත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව එතුමන්ව පිළිගන්නවනවා. ජෙසු පිහිටයි මහාචාර්යතුමනි.
ජේසු පිහිටයි. අපි දැන් මේ ඇතුළු වෙලා තියෙන ආගමන සමය එහෙම නැත්නම් ක්‍රිසුන් වහන්සේගේ උපත සිහි කිරීමට මේ ගත කරන සූදානම් මේ කාලය. ඒ සූදානම ඇත්තට බාහිර වශයෙන් පමණක් නෙවෙයි අධ්‍යාත්මික වශයෙන්ුත් ඇතුළාන්ත වශයෙන්ුත් ආත්මීය වශයෙන්ුත් කරගත යුතු සූදානමක්. එසේනම් අපි කොහොමද ඒ සඳහා අපව සකස් කරගන්නේ? දැන් එක දෙයක් තමයි මානව ජීවිතයට අවශ්‍යයි යම්කිසි ආකාරයක චමත්කාර ජනක අත්දැකීමක්, සුභවාදී අත්දැකීමක්, එහෙම නැත්නම් ජීවිතය ගැන ප්‍රසන්න අත්දැකීමක්. ඇත්තටම මානව ජීවිතය යනු නීරස එකක් නොවෙයි, කර්කශ එකක් නෙවෙයි, කටුක එකක් නෙවෙයි, අසුභවාදී එකක් නෙවෙයි. නමුත් විවිධ හේතු නිසා, විශේෂයෙන් අපගන්න වැරදි තීරණ නිසාත්, වෙනත් පුද්ගලයන්ගේ පාපකාරී ක්‍රියාවන් නිසාත්, අධර්මිෂ්ඨ ක්‍රියාවන් නිසාත් අපට බොහෝ වෙලාවට අනවශ්‍ය ලෙස දුක් විඳින්න සිදුවෙනවා. අනවශ්‍ය ලෙස පීඩාවන් වලට මුහුණ පාන්න වෙනවා. ජීවිතය අර්ථ විරහිත එකක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගත්ත අතීතයේදී වැරදි තීරණات වෙන පුද්ගලයන් ගන්න තීරණත්. මොකද අපි ජීවත් වෙන්නේ හුදකලාව නෙවෙයිනේ ජන සමාජයක. අපි ජීවත් වෙන්නේ අනිත් මිනිස්සු සමග. එතකොට අනිත් මිනිස්සු ගන්න තීරණ අපට බලපානවා. යහපත් ලෙසත් අයහපත් ලෙසත් බලපානවා. එතකොට වෙන කෙනෙක් වැරදි තීරණයක් ගත්තොත් ඒක මට බලපානවා. ඒ වගේම වෙන කෙනෙක් හොඳ තීරණයක් ගත්තොත්, දැහැමි තීරණයක් ගත්තොත් ඒනුත් මට යහපතක් සිදු වෙනවා. ඒක නිසා තමයි බොහෝ අය ජීවිතයෙන් හෙම්බත් වෙලා ඉන්නේ, කලකිරීමෙන් ඉන්නේ, මානසිකව වැටිලා ඉන්නේ. නයතුරුස් වලින් මිරිකිලා ඒ නයතුරුස් වල පීඩනයෙන් දුක් විඳින්නේ ඒ හේතුව නිසායි. වැරදි තීරණත් ඒ වගේම අනෙක් අය ගන්න වැරදි තීරණත්. නමුත් ජීවිතයේ අර්ථය එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අපව මැව්වේ ඒ ආකාරයෙන් ජීවත් වෙන්න නෙවෙයි. උන්වහන්සේ ජීවිතය මවලා තියන්නේ මානවයාව මේ ලෝකෙට උත්පාදනය කරලා තියෙන්නේ අර්ථවත්ව සතුටෙන් ජීවත් වෙන්න. දැන් මේ සත්‍යතාවය අපිට බොහොම සරලව පවා තේරුම් ගන්න පුළුවන්. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ව මේ ලෝකෙට බිහි කරන්නේ ඒ දරුවන් හොඳින් ඉඳී කියන ප්‍රාර්ථනාවෙන්, ඒ චේතනාවෙන්. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ව බිහි කරන්නේ නැහැ මොවුන් දුක් විඳී කියලා හිතාගෙන. එහෙම නැත්තම් මොවුන්ගේ ජීවිත කඩා වැටිලා නේද, අසහනෙන්, කලකිරීමෙන්, ඉතාම මේ කර්කශ දුක්දායක ජීවිත ගත කරයි කියලා හිතාගෙන නෙවෙයි ඔවුන් දරුවන්ව මේ ලෝකෙට බිහි කරන්නේ. ඒ හැම අම්මා කෙනෙක්ගේම හැම තාත්තා කෙනෙක්ගේම ප්‍රාර්ථනාව තමයි තමන්ගේ දරුවන් හොඳින් ඉඳී කියන එක. යහපත්ව, දැහැමිව, ධර්මිෂ්ඨව, ශුද්ධවන්තව, නිහතමානීව රටට දැයට වැඩක් වැඩදායක ලෙස අනෙකුත් අයට උදව් උපකාර කරගනිමින් හොඳින් ජීවත් වෙයි කියලා තමයි හැම දෙමාපිය කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ. බොහෝ වෙලාවට ඒක එහෙම නොවෙන්න පුළුවන් සහ අපි දන්නවා විවිධ හේතු නිසා ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මූලික ප්‍රාර්ථනාව දරුවන්ට හොඳ අනාගතයක්. එහෙනම් දෙවියන් වහන්සේ පවා අපව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ එම චේතනාවෙන්මයි, එම ප්‍රාර්ථනාවෙන්මයි, එම අභිප්‍රායෙන්මයි. උන්වහන්සේට තියෙනවා අපි සඳහා දැවැන්ත පරමාර්ථයක්, දැවැන්ත සැලැස්මක්. ඒ පරමාර්ථය සැලැස්ම තමයි අපි අර්ථවත්ව ජීවත් වෙලා කවදාහරි ඒ සැබෑ විමුක්තිය, සැබෑ ඇතුළාන්ත නිදහස ලබා ගනී කියන එක. දැන් බොහෝ අය මේ සැලැස්මට, මේ දෙවියන් වහන්සේගේ අභිප්‍රායට පිටුපානවා, ඊට එරෙහිව යනවා, එය ගැන තැකීමක් කරන්නේ නැහැ. අපි දන්නෝ බොහෝ අය බොහෝ වෙලාවන් වලදී ජීවත් වෙන්නේ අතිශයින්ම ආත්මාර්ථකාමී විදිහට, පාපකාරී විදිහට, දුෂ්ට විදිහට, තමන් ගැන පමණක් සිතමින් අනිත් අය ගැන කිසිම තැකීමක් නැතුව. හැබැයි අපව මවලා තියෙන්නේ එහෙම ජීවත් වෙන්න නෙවෙයි. අපව මේ ලෝකෙට එවලා තියෙන්නේ එවැනි දුෂ්ට ජීවිත ගත කිරීම සඳහා නෙවෙයි. ඒ කාරණාව අපි අවබෝධ කරගත යුතුයි. දැන් ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීමේ වැදගත්කම තමයි, උන්වහන්සේ පැමිණිලා අපට ජීවිතාදර්ශයෙන් පෙන්වා දුන්නා මේ ලෝකය තුල කොහොමද අපි ජීවත් විය යුත්තේ කියන එක. උන්වහන්සේ පැමිණිලා නිකන් දේශනා කර කර විතරක් ගියේ නැහැ, අවවාද අනුශාසනා විතරක් දුන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ පණිවිඩය ජීවත් වුණා. ඒක විශේෂ කාරණාවක්. උන්වහන්සේ උගන්වපු දේ උන්වහන්සේ ජීවත් වුණා. එහෙම නැත්නම් උන්වහන්සේ දේශනා කරපු දේ උන්වහන්සේ ජීවත් වුණා. ඒ වගේම උන්වහන්සේ ජීවත් වුණු දේ තමයි උන්වහන්සේ දේශනා කරේ. ତතර උන්වහන්සේගේ පණිවිඩය උනේ වෙන දෙයක් නෙවෙයි. ඇත්තට උන්වහන්සේගේම ජීවිත රටාව තමයි පණිවිඩය උනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් උන්වහන්සේ උගන්වලා තියෙන ඔබගේ සතුරාට ප්‍රේම කරන්න කියලා. දැන් උන්වහන්සේ ජීවිත කාලය පුරාම කරෙත් ඕකනේ. මේ තමන්ට සතුරුකම් කරපු, තමන්ව විනාශ කරන්න ගිය, තමන්ව හැල්ලුවට ලක් කරපු, හාස්‍යයට ලක් කරපු අයට සේවය කිරීම. ඒක නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ අවසාන මොහොතේ මැරෙන්න පෙර කුරුස ගහේ ඉල්ලලා ඉන්නකොට විනාඩි ගණනාවකට පෙර කියන්න පුළුවන් වුණේ පියාණනී මොවුන්ට සමාව දෙන්න මොවුන් මේ නොදැන කරන වරදට. එහෙම නැත්නම් මොවුන් මේ නොදැන කරන මේ පාපයට ඔවුන්ට සමාව දෙන්න කියන දේ උන්වහන්සේ කිව්වා. මැරෙන්න මොහොතකට පෙර පවා. ඒ කියන්නේ උන්වහන්සේව මරණ ලද දැන් උන්වහන්සේව මැරුවේ උන්වහන්සේ සතුරෙක් කියලා හිතපු අයනේ. උන්වහන්සේව මේ සමාජයට ප්‍රශ්නයක් කියලා හිතපු අයනේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ව සතුරන් වශයෙන් සැලකුවේ නැහැ. නමුත් ඒ පුද්ගලයෝ ක්‍රිස්තුන් වහන්සේව සැලකුවා සතුරු වශයෙන්. එතකොට ඒ ක්‍රිස්තුන් වහන්සේව ඒ විදිහට ඒ ම්ලේච්ඡ විදිහට මහා අමානුෂික විදිහට ඝාතනය කරන ලද පුද්ගලයන්ට පවා උන්වහන්සේ ප්‍රේම කරා සමාව දුන්නා. එනවා එකෙන් තේරෙනවා උන්වහන්සේ උගන්නපු දේවල් උන්වහන්සේ ජීවත් වුණා. උන්වහන්සේ ජීවත් වුණු දේ තමයි උන්වහන්සේ ඉගැන්නුවේ අපට sannivedanaya kare උන්වහන්සේගේ ධර්ම වශයෙන්. එහෙනම් උන්වහන්සේගේ වැදගත්කම තමයි ඒ පරමාදර්ශය උන්වහන්සේ කරලා පෙන්නුවා ජීවත් වෙලා පෙන්නුවා. එහෙනම් උන්වහන්සේ අපටත් ආරාධනා කර සිටින්නේ අන්න ඒ වගේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ ආරම්භයේදීම තම දූත මෙහෙවර තම සමාජ මෙහෙවර පටන් ගත්තා. මොකද්ද කිව්වේ? මා අනුගාමි වන්න. ඒ කියන්නේ මම වගේ ජීවත් වෙන්න. අනුගාමි වන්න කියන්නේ බාහිර වශයෙන් නෙවෙයි, නමුත් උන්වහන්සේගේ ජීවිතයේ හරයෙන් උන්වහන්සේ ජීවත් වුණු විදිහට ජීවත් වෙන්න. දැන් මේක කියන්නේ කවුද? ලෝකයේ මැවුම්කරුවානම් ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ මාංශගත වූ දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ අප අතරට පැමිණිලා. ඒතර විශ්වය මවන ලද තැනත්තාම අපට කියනවා මා අනුගාමි වෙන්න. ඒකට හේතුව ජීවිතයේ රහස දන්නේ ජීවිතය මවපු කෙනා. ජීවිතය ඇති කරපු මානව ජීවිතයට උපත දුන්නු කෙනා තමයි රහස දන්නෙත්. ඒක හරියට දැන් අපි හිතමු කවුරු හරි ඉංජිනේරුවරයෙක් අලුත්ම අපි හිතමුකෝ වාහනයක් හදනවා කියලා. ලෝකේ කොහෙවත් නැහැ ඒ වාහනය. ඒ වාහනයේ ඇත්තට ක්‍රියාකාරීත්වය පිළිබඳ සියල්ල දන්නේ කවුද? ඉංජිනේරුවරයා. මොකද ඔහු තමයි එහි නිර්මාතෘවරයා. ඔහු තමයි මේ අලුත්ම වාහනය නිර්මාණය කරේ. ඔහු තමයි එය හැදුවේ. ඒතර ඒ ගැන සර්ව සම්පූර්ණ අවබෝධයක් තියෙන්නේ ඔහුට. හැබැයි ඔහුට පුළුවන් තව අයට ඒ දැනුම ලබා දෙන්න. අපි හිතමු ඔහු තවත් ඉංජිනේරුවන් පිරිසකට කියලා දෙනවා මේ වාහනය මෙහෙමයි හැදුවේ. මේ වාහනය වැඩ කරන්නේ මෙහෙමයි. මේක යම්කිසි විදිහක ප්‍රශ්නයක් ආවොත් මේ වාහනේ කැඩුනොත් මේ එන්ජින් එකේ ප්‍රශ්නයක් ආවොත් මෙන්න මෙහෙමයි මේක හදන්නේ. මොකද මේක වැඩ කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒතර ඒ දැනුම ලබා දෙන්නත් ඕන ඒක හදපු කෙනා. අනිත් අය නෙවෙයි. අනිත් අයට යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. නමුත් සම්පූර්ණ අවබෝධය තියෙන්නේ ඇත්තට මේ වාහනේ රහස දන්නේ සැබෑ රහස් දන්නේ එහි නිර්මාතෘවරයා. ඒතර ඔහුගේ දැනුම අපට අවශ්‍යයි. පස්සේ ඔහුගේ දැනුම අරගෙන ඒක අපිට පුළුවන් භාවිතා කරන්න. ඒ දැනුම අපිට පුළුවන් අනිත් අයට කියලා දෙන්න. ඒ දැනුම අපිට පුළුවන් ගැඹුරු කරන්න යනාදී වශයෙන්. එසේරම හරි. නමුත් මූලික දැනුම තියෙන්නේ ඔහු සතුව. මොකද ඔහු තමයි මේ වාහනේ පළවෙනි වතාවට මානව ඉතිහාසය තුල හදපු කෙනා. නිෂ්පාදනය කරපු කෙනා. අන්න එහෙම දෙයක් තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. ජීවිතේ මවන ලද ජීවිතයේ කතෘවරයා නම් තමයි දැන් මේ පැමිණ සිටින්නේ. ඒ නිසා එතුමා තමයි මානව ජීවිතයේ සැබෑ රහස දන්නේ. මානව ජීවිතයේ සැබෑ අර්ථය දන්නේ උන්වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ අපට මේ ලෝකයේ තුල ජීවත් විය යුතු විදිහ ගැන කියලා දෙන දෙය. ඒ කියන්නේ උන්වහන්සේගේ පණිවිඩය අපට අහකට දාන්න බැරි. ඒක නිසායි අහකට දාන්න පුළුවන් අපිට. එහෙම වුණොත් වෙන්නේ මොකද? අපේ ජීවිතයට බලපානවා. අපේ ජීවිතය හරියට අපට ගත කරන්න බැරි වෙනවා. ඒක හරියට අර වාහනේ හදපු ඒ ඉංජිනේරුවරයා කියන දේ අපි පැත්තකට දැම්මොත් ඔහුට අහුම්කන් නොදී ඉඳලා අපි තුන් අපි ඒ වාහනේ මිලදී ගත්තා කියලා ප්‍රශ්න වෙන්නේ වාහනේ කැඩුනම අපිට එච්චර අවබෝධයක් නැහැ මේක හදන විදිහ. ඇයි අපි ඔහුගෙන් මේ සම්පූර්ණ දැනුම ලබා ගත්තේ නැහැ? අපි හිතුවා අපි දන්නවා කියලා. අපි හිතුවා නෑ නෑ අපිට කරගන්න පුළුවන් කියලා. පස්සේ අපි අමාරුවේ වැටෙනවා. මොකද ඒ සමහර දේවල් කොහොමද මේ වාහනේ සමහර කොටස් කොහොමද කටයුතු කරන්නේ හදන්නේ කියන එක ගැන හොඳටම දන්න කෙනා තමයි එහි නිර්මාතෘවරයා. ඒ නිසා තමයි ඔහුගේ දැනුම අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ මානව ජීවිතය ගැන කියන දේ අපට වැදගත් වෙන්නේ ඒකයි. මොකද මානව ජීවිතය ගැන ක්‍රිස්තුන් වහන්සේ තරම් දන්න කෙනෙක් නැහැ. මානව ජීවිතයේ අර්ථය, එහි පරමාර්ථය, ඇයි මේ පෘථුවියේ මිනිස්සු බිහි වෙලා ඉන්නේ, මනුෂ්‍ය ජීවිතය කියලා දෙයක් තියෙන්නේ ඇයි, එහි ඉලක්කය කුමක්ද, එහි සැබෑ පරමාර්ථය, එහි සැබෑ අභිප්‍රාය, එහි සැබෑ අපි කියන්නේ අවසාන ඉරණම කුමක්ද යනාදී ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒක නිසා තමයි අපි උන්වහන්සේ ජීවිතය ගැන කියන දේ ගාම්භීර විදිහට ගත යුත්තේ. ඒතර උන්වහන්සේ ජීවිතය ගැන කියලා දෙන දේ තමයි අපි නවගිවිසුම තුල කියවගන්නේ. උන්වහන්සේගේ සුවිශේෂවල සුභාරංචිය කියවගන්නේ ඒ ප්‍රඥාව තමයි, ඒ ජීවිත ප්‍රඥාව. ඒක නිසා ඇත්තට අපි ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්නවා කියලා කියන්නේ නිකන් අමුතු පණිවිඩයක්. දැන්ට අවුරුදු 2000කට ඉස්සෙල්ලා මේ කියපු පුදු මේ නිකන් අමුතු පණිවිඩයක් තේරුම් ගැනීමක් නෙවෙයි. ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්නවා කියලා කියන්නේ මානව ජීවිතය තේරුම් ගැනීම. තව විදිහට කියනවා නම් උන්වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න ගන්න මට මාව තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මට මාව අවබෝධ කරගත හැකි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මට මගේ දුර්වලතාවයනුත් පෙනෙන්න පටන් ගන්නවා. මගේ හොඳ පැත්තත් පෙනෙන්න පටන් ගන්නවා. ඒ වගේම මගේ අඩුපාඩු දුර්වලතාවයන්, මගේ පාපකාරී ප්‍රවණතාවයනුත් පෙනෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මට ඒව හදාගන්න පුළුවන්. මොකද මට හදාගන්න මගේ අඩුපාඩු මට ලොකු මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒක හරියට දැන් අපි දුමුකෝ දහවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුගේ, අපි දුමු ගණිත විෂයේ ශිෂ්‍යයාගේ අඩුපාඩු තියෙනවා කියලා වැරදි. ඒතර ඒ වැරදි දකින්ද ඒ ශිෂ්‍යයාට අවශ්‍යයි ගණිතය ගැන දන්න පුද්ගලයෙක්, තමාට වඩා දන්න කෙනෙක්. සාමාන්‍ය ඒක අපිට ගුරුවරයෙක් ඉන්නේ. තර අපි අඩුපාඩුවක් කරාම අපෙන් වැරද්දක් වුණාම ඒ ගුරුවරයා පෙන්නලා දෙනවා මේක මෙන්න මෙතන වැරදි. එහෙම නැත්නම් අපි තුන්කෝ ව්‍යාකරණ කියලා අපේ සිංහල හෝ ඉංග්‍රීසි ව්‍යාකරණවල අපේ වැරද්දක් තිබුණාම ඒ ගුරුතුමා අපිට පෙන්නලා දෙනවා මෙන්න මෙතන මේක වැරදි, ඒක මෙන්න මෙහෙමයි වෙන්න ඕන. තර ක්‍රිස්තුන් වහන්සේත් අන්න එවැනි දෙයක් තමයි කරන්නේ. උන්වහන්සේ අපේ ජීවිතයේ අඩුපාඩු පාපකාරී පැතිකඩයන් පෙන්නලා දෙනවා. පෙන්නලා දීලා අපිට කියන ඕක හදාගන්න ඕන. ඕක හදාගන්නේ මෙන්න මෙහෙමයි. ඔය පාපයට විසඳුම මෙන්න මේකයි. දැන් අඩුපාඩුවක් පෙන්වා දීම විතරක් මදි. අපිට පුළුවන් වෙන්න ඕන ඒකට විසඳුමකුත් යෝජනා කරන්න. ඒකට විසඳුමක් පෙන්වා දෙන්න. විතර ගුරුවරයා කිව්වොතින් ශිෂ්‍යයාට ඔයාගේ මේ ගණිතය වැරදි කියලා. මේ ගාන හදපු විදිය වැරදි. එහෙම නැත්නම් ඔයා ලියපු මේ රචනාවේ ගොඩාක් තියෙනවා ව්‍යාකරණ වැරදි කියලා කිව්වට මදි. ඒතර ඒ ගුරුවරයාට පෙන්නලා දෙන්න පුළුවන් වෙනවා මෙන්න මේවා තමයි වැරදි, මෙන්න මෙතන වැරදි, මෙන්න මෙතන මේ ව්‍යාකරණේ වැරදි කියලා. ඒතකොට තමයි අපි හදාගන්නේ සහ එය ඉගෙන ගන්නෙ. මොකද ගුරුවරයා වැරද්ද පෙන්නලා ඒකට විසඳුමක් පෙන්නපු නිසා ඒක එන්න ඕන මෙහෙම නෙවෙයි මෙන්න මෙහෙමයි කියලා පෙන්නලා දෙනවානේ. ක්‍රිස්තුන් වහන්සේත් ඒකයි කරේ. උන්වහන්සේ පාපය පෙන්නලා අපේ වැරදි පෙන්නලා එතනින් නැවතුන්නේ. උන්වහන්සේ කිව්වා ඔකට විසඳුම මෙන්න මෙහෙමයි මෙන්න මේකයි. මේ විදිහට ජීවත් වෙන්න, මේ විදිහට ඔබගේ පාපයන් ජය ගන්න. එතකොට ඇත්තට ඒකයි උන්වහන්සේගේ මඟ පෙන්වීම වැදගත් වෙන්නේ. ද අපිට පුළුවන් වෙනත් මඟ පෙන්වීම් පවා ලබා ගන්න එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ජීවිතයේ රහස සැඟවුණු අර්ථය 100%ක්ම පරිපූර්ණ ලෙස දන්න තැනන් වහන්සේ තමයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ. එහෙනම් මේ ආගමන කාලයේදී විශේෂයෙන්ම අපගේ මනස්ථාපනයේ ක්‍රියාවලිය අපගේ ජීවිත දිහා ආපසු හැරී බලලා අපේ හෘද සාක්ෂිය සමග ගැඹුරු ගනුදෙනුවකට ඇතුළු වෙලා මේ වෙනකන් අපෙන් සිදු වුණු මහා පරිමාණයේ වැරදි පාපකාරී ක්‍රියාවන් හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීම අපි ජීවත් වෙන ඉතිරි කාලය සඳහා. දැන් අපි දන්නේ අපි තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා නේ. අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් අපි දන්නේ. ඒ ඉන්න කාලය යහපත්ව නිවැරදිව ඒ වගේම හිතේ සනසීමෙන් දැහැමිව සුද්ධවන්තව ජීවත් වීමට අපට උන්වහන්සේ තුල ශක්තියක් බලයක් හැකියාවක් මඟ පෙන්වීමක් සහ ආලෝකයක් ලබා ගත හැකි. ඒතර කවදා හරි දවසක අපට මේ ලෝකයෙන් සමුගන්න පුළුවන් හිතේ සැනසීමෙන්. කලකිරීමක් නැතුව, නහයෙන් අඬන්න නැතුව, අනාගතය ගැන බය වෙන්නේ නැතුව අපට හිතේ සැනසීමෙන් අපි විසින් පටන් ගන්නා ලද මේ ලෝකයේ තුල පටන් ගන්නා ලද ජීවිතය අර්ථවත් විදිහට අපට පුළුවන් හමාර කරන්න, අවසන් කරන්න. එතර එවැනි ජීවිතයක් අනිත් අයටත් ආදර්ශයක් බවට පත් වුණු ජීවිතයක් බවට අනිවාර්යෙන්ම පත් වෙනවා. එතර මෙය ඒ සඳහා ඔබ හැමතෙම කරන කාරුණික ආරාධනාවක්.
හොඳයි දයාබර හිතවතුනි, මේ නිමාව දකින්නේ කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහනයි. අද ක්‍රිස්තුන් වහන්සේව පිළිගැනීමට නත්තල් සඳහා අපව සූදානම් කිරීමට එනම් බාහිරව ඇතුළාන්තව අධ්‍යාත්මිකව අප සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපව දැනුම්වත් කළේ මහාචාර්ය ඇන්ටන් මීමන මහතායි. අද වැඩසටහන් නිෂ්පාදනය කර ඔබට ගෙනාමා ශාන්ත සිරිපතිරණ. ඔබට සුවදායි දවසක් ජෙසු හිටයි.
සිනාසිසි සිසිර හඳක් හදේ නැගේවා, සුවද සිතුම් සුවද පැතුම් කුසුම් පිපේවා, දිලිඳු පැලෙන් රුවන් විමන් මැවී පෙනේවා, බිලිඳු ජේසුම් උපත ලොවට වීරගෙනේවා, කිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා, සිරි සුබ නත්තල් සිරියෙන් කිරි දිරේවා. සැදේවා නවෝදයේ කවුළු දුරින් සතුට වඩීවා, උතුම් පැතුම් විමන් පොතේ මොටුනු සැදේවා, බිලිඳු ජේසු උපත ලොවට වීරගෙනේවා, කිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා, සිරි සුබ නත්තල් සිරියෙන් තිරිගි තිරේවා. සිතට නවමු බව හොඳට දැනේවා, සමගි දිවිය මගින් සමගි මිහිර සැදේවා, සමගි මිහිර සබැඳි අමර මිහිර දැනේවා, බිලිඳු ජේසු උපත ලොවට මිහිරගෙනේවා, කිතුන් උපතේ සෙත සැම සත වෙත සතු වේවා, සිරි සුබ නත්තල් සිරියෙන් කිරි දිරේවා, කිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා, සිරි සුබ නත්තල් සිරියෙන් කිරි කිරේවා, කිතුම් උපතේ සෙත සැම සත වෙත සතු වේවා. සිරිසුබ නැත්තං